මේ සක්කාය සප්‍රඥය තියෙනවා. සක්කාය දිට්ඨිය ආත්ම දිට්ඨිය කියන දෙකම එකද කියලා වහල් දැරියා. ආත්ම දිට්ඨිය කියන වචනේම තමයි සක්කාය දිට්ඨිය කියලා කිව්වේ. ආත්ම කියලා කියන්නේ නැසෙන නොබිදෙන මම යන යමක් සාරවත් යමක් ලෝකේ තියෙනවා කියලා ගත්තහම සක්කාය දිට්ඨියත් එක්කම තමයි ආත්ම දෘෂ්ටිය ගොඩනැගෙන්නේ. කාය කියන්නේ වල ගැඩෙනවා. රූපකාය, ශබ්දකාය, ගන්ධකාය, රසකාය, පොට්ටබ්බකාය, ධර්මකාය, චක්කුකාය, සෝතකාය, ගානකාය, ජීවහාකාය, කායකාය, මනෝකාය කියන මේ ඔක්කොම පොදියම සබ්බකාය. සබ්බකාය තෝරා ගන්න ඕනේ. කාය කියන්නේ එකට බැඳිලා හැඳිලා සකස් වෙලා යමක් ගොඩ ගැහෙනවා නම් ගොඩ නැගෙනවා නම් ඒ එකතුයෙන් හටගන්නේ වට කාය කියන්නේ. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන ධාතු හතර එකට බැඳිලා ධාතු හතරෙන් සම්පින්දණය සකස් වෙලා ඇස කන නාසය දිව කය කියන ඒවා හැදිලා තියෙනවා. වේදනා සංඥා සංකාර විඥාන කියන මේවායේ සම්බන්ධ වෙලා ගොඩ ගැහිලා එකට පොදි වෙලා විඥාන ඔය කියලා ස්කන්ධය ගොඩ නැගෙනවා. නැත්නම් කාය ගොඩ නැගෙනවා. ඒ වටම ගෝචර වෙන්නා වූ අදහස් හේතුකාරකයන් ගොඩලහක ගයින යලි යලි මතක් කර කර මතක පොදියක් හදාගත්තා. මතක පොදියක් අතුරු කළා නම් ඔහු ධර්ම කායයක් ගොඩ නගා ගත්ත කෙනෙක් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් ඇති වෙනා මේ කායයෝ සත් කියලා ගන්නවා, යහපත් කියලා ගන්නවා. මුලාවෙම ගත්ත අදහසක් අවිද්‍යාවේ නිගමනයක් නිසාක් ඇත්තක් නෙමෙයි. මේවෙන් සත් බවක් අපිට ලබා දීලා නැහැ කවදාවත්. අනන්ත අප්‍රමාණ සංසාරය පටන්ගෙන ওই කාය 12 තමයි අපි අතුරු කළේ. චක්කු කාය, රූප කාය, හෝත කාය, ශබ්ද කාය, ගාන කාය, ගන්ධ කාය, ජීවහා කාය, රස කාය, කාය කාය, පොට්ටබ්බ කාය, මනෝ කාය, ධර්ම කාය කියන මෙන්න මේ සමූහ 12ක සම්පින්දනයක් එකතු කරගෙන තමයි අප්‍රමාණ සංසාරය පටන්ගෙන සැනසීම හොයේ ওই තුලින් ආවේ. ඔය තුලම ඉඳගෙන ඔය තුලම සැනසෙල්ලක් ගොඩනගන තමයි මුලාවෙන් දැඟදු. තොරන්න බැරි දෙයක් කරන්න හැදුවා අවිද්‍යාව. කවදා හරි ඔන්න ඕක තේරුම් ගත්ත දාට අවිද්‍යාවෙන් කරපු වැරදි පිළිවිදයක් ආවිනවා. නෑ විද්‍යාව මොකද? තොරන්න බැරි දේ තුල තවත් සැනසෙල්ල හොයනවා නම් ඒකයි මුලාව. එහෙනම් මොකද විද්‍යාව වෙන්නේ? ඒ තුල සැනසෙල්ල නෑ. ඒක ඇතුළ කළොත් දුක අත්‍යවියොත් එතරම් සැනසෙල්ල. මෙන්න මේක දැකලා පස්සේ දකින්න ලෝකයේ දුකෙන් පිළලා තියෙනවා නිසා කායෝ දුක හා සම්බන්ධයි. කායයන්ගේ නිදහස් වීමක් ඇතනම් දෙන්වීමක් ඇතනම් දුකෙන් නිදහස්. මේකත් ධර්මයේ දකින්න ක්‍රමයක්. කාය මුල් කරින් ධර්මයේ දකින්න ඕනවා. එතකොට කාය සත්‍යන දෘෂ්ටි අත්හැරෙනකොටම සක්කාය දිට්ඨිය ඉවරයි. එතකොට මමත්වයක් ගොඩනගන්න හදන්නේ නැහැ ඔය කායයන් තුල. එහෙනම් මොනවාද කාය ඔක්කොම ගත්තාම විවිධාකාරයෙන් කාය සම්පින්දණයෙන් ගන්න පුළුවන්. චක්කු කාය තුල මමයි කියලා ගන්න එකක් නැහැ. චක්කු කාය හැදිලා තියෙන්නේ නේද? මේ ඇහැ කියන සමූහය හැදිලා තියෙන්නේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන ධාතු හතරේ. මෞඛසේ බඩේ ඉඳලා කලල රූපිය කියන කාලයක් අපිට තිබුණා නෑ. නොතිබුණේ නෑ, තිබුණ බව හොඳටම තේරුම් ගන්න පුළුවන්. මේ පැතුලේ එහෙම් පිටි මිනිස්සෙක් හැටියට, ළමයෙක් හැටියට එකපාර හැදුණා මාස 9ක් විතර ගියන කොටයි ළමයෙක් හැටියෙ බිහි වුණා. මුල් මාසෙට ගිහිලා මුල් දවසට ගියා නම් එහෙම. අපේ ඇහැට පේන දෙයක්වත් මේ කයක් කියන්න තිබුණේ නෑ. බල ඇතුලේ මෙන්න මේ ළමයා හැදෙන එකේ මුල කියනවත් අන්වීක්ෂයකින් බලලා හොයාගන්න බැරි නම් මුලකින් තමයි මුල හටගන්නේ. ඒ තරම් අතිශය. ඒ ආරම්භක ජනකානුව කියන්නේ. එතන ඇහැක් වෙන්න තිබුණෙත් නෑ, කරක් තිබුණෙත් නෑ, නාසයක් තිබුණෙත් නෑ, දිවක් තිබුණෙත් නෑ, කයක් තිබුණෙත් නෑ. එහෙනම් කොහෙන්ද හැදුනේ? මව්ගේ කයෙන් හැදලා ගත්ත කොටසක් තියෙනවා. මව්ට කොයින්ද? මව් කරවල ආහාරයෙන් විතරක් හැදලා ගත්ත ඇතුළට. වතුර බීලා ආපෝ ධාතු ඇතුළට ගත්තා. බත් කාලා මොනවා හරි කැම ජාති පස ජාති කාලා පඨවි ධාතු ඇතුළට ගත්තා. කුසුම අරගෙන වායෝ ධාතු ඇතුළට ගත්තා. අර ගත්ත කොටස් වල බැඳිලා හැදිලා අභ්‍යන්තර වෙලා තිබුණ උෂ්ණ කොටස් නිදහස් වෙලා ගිහිල්ලා අවශ්‍ය උෂ්ණේ සම්පින්නණය වුණා. ওই ටික හරගින් තමයි ওই ධාතු හතර අරගින් තමයි කර්මජ ශක්තියෙන් බල ඇතුලේ මේ ඇස කන නාසය දිව කය කියන ඉන්ද්‍රිය හය හැදුවේ. එහෙනම් ඕකේ තිබුණේ මොනවද? බාහිර ලෝකයෙන් ගත්ත ධාතු හතරමයි. වෙනස මොකද්ද? කර්ම ශක්තියෙන් විවිධ පරිවර්තනයක් හදලා විවිධ ධාතු කොටස් වලට පත් කළා. චක්කු ධාතු, රෝත ධාතු, ගාන ධාතු, ජීවහා ධාතු, කාය ධාතු කියලා ඒවා එකින් එකට තියෙන සතර ධාතුෙන් හටගත් ඒවා වෙනස්කම් බලලා ඒවට ධාතු නානත්වයක් වෙන් කළා. අනිත් ධාතු නානත්වයේ දකින්න ඕනේ. ඒ වගේම ඒවට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවාත් ඔය කියන සතර මහා භූතයන්ගෙන් හටගෙන විවිධාකාර ස්වභාවයන්ගෙන් හටගෙන තියෙනවා. මූල ද්‍රව්‍ය සතර මහා භූත. නමුත් සකස් වෙලා තියෙන ආකාර නිසා තද දේවල්, මෘදු දේවල්, රස දේවල්, නීරස දේවල්, ඒ වගේම පෝෂණයේ ඇති දේවල්, පෝෂණයේ නැති දේවල්, ඔය ආදී විවිධාකාර ධාතු මට්ටම් වලින් වෙනස් වෙලා ගිහින් තියෙනවා බාහිර රූප. ධාතු නානත්වයන් දකින්න ඕනේ. අන්න ඒවා ගැලපෙන දේට ඇදලා දුන්නාම කර්ම ශක්තිය සම්බන්ධ වෙලා තවත් ආකාරයකට පරිවර්තනය කරලා සත්ව ද්‍රව්‍ය භවක කියලා පෙන්නලා ওই ධාතු හතරම තව ආකාරයෙන් සකස් කරනවා. ඒක දිවිනේ තර බාහිරින් ගත්ත ධාතු හතරම. කර්ම ශක්තියෙන් ජීවිත රූපයක් සමග සම්බන්ධ කරලා ඒක ජීවී දෙයක් බවට පත් කරනවා. ওই ආකාරයෙන් සකස් කරගත්ත පොදියක් තමයි මේ හැකිය. මේකේ අවසානයේ මොකද්ද? මෙතන මැද මොකද්ද? මේකත් එකක් කබ හැටියට කඳුළු හැටියට මේ ඇහි කොරසක් සෛල කියන නාක් වෙච්ච සෛල ආදී වශයෙන් කියලා අර ද්‍රවත් එකලා පිට කරලා යනවා. ඒක ඇසින් අසුවිතියක් හැටියට පිට කරනවා. සංකලාඳුරු කියලා හෙලන කොටක් කලින් පිට කරනවා. කොටු කියලා කොරසක් හදලා නාහේ තියෙන කුණු පිට කරනවා. හටි තිබෙන කුණු කෙල හේම ආදී කියලා එහෙම කොටසක් පිට කරනවා. කයි තිබෙන වල මුත්‍ර කියලා දාඩිය තෙල් කුණු කියලා තව කොටසක් පිට කරනවා. ඔය කියන විදිහට ගන්න ආහාරය ඇතුළටම පෝෂණය ගත්තා කියුවා දවස් ගණනක් කරගෙන ටිකෙන් ටික ටිකෙන් ටික ආයි බාහිර රෝගීටම යනවා. නම් ජීවිතයක් නැති පුද්ගලත්වයක් කියන්න බැරි, මමයි කියන්න බැරි, මගේ කියන්න බැරි ධාතු හතරක් ඇතුළට අරගෙන එක්තරා පරිවර්තන අවස්ථාවකදී මානසිකත්වයක් එක සම්බන්ධ වෙච්ච නැත්නම් කර්ම ශක්තියත් එක සම්බන්ධ වෙච්ච පරිවර්තන අවස්ථාවකදී ඒ අවස්ථාව තීරුම් ගන්න බැරුව ඔන්න මම මේක හැදුනා කියලා කියනවා. නමුත් බලා සිටියේදී ඒක ආයි හැරයක් කරලා බාහිර ලෝකයේ අජීවී වස්තු බවට ඒ විදිහට මැවිදිල්ල ඒ විදිහටම ගිහිලා ආපහු ලෝකෙට යනවා. දැන් මේ චක්‍රය තමයි මැරෙනකන් ක්‍රියාත්මක වෙන්නේ. මැරෙනකන් ටොන් කීයක් කන්න ඇද්ද? ගැලුම් කීයක් වතුර බොන්න ඇද්ද? නැහනම් ලීටර් කීයක් බොන්න ඇද්ද? එතකොට කිලෝග්‍රෑම් කොච්චර කන්න ඇද්ද? බැලුවොත් එහෙම උපතේ වල මැරෙනකන් කාපුවා කොච්චර? දහස් ටොන් දහස් ගාණක් නැහනම් අර කියන විදිහට කිලෝ දහස් ගාණක් ඒකත් වැඩි 10000ක් ලක්ෂයක් වරක් කාලා තියෙනවා. මැරිච්ච කෙනාගේ වර කිරලා බැලුවොත් කීයද? 050ක් විතර තියෙනවා. ඉතරකල් කාපුවට මොකද වෙන්නේ? මල වුත්ර වලින් ගියේවයි, තෙල් කුරු වලින් ගියේවයි, ධාරි වලින් ගියේවයි, හුස්ම ගන්න කාබන් ඩයොක්සයිඩ් පිට කරලා වාතයෙන් ගියේවයි. ඔක්කොම ටොන් ගාන පිට කරලා තියෙන්නේ පිටින් අරගෙන පිට කරලා. බාහිර ලෝකෙන් ටොන් ගානක් ඇතුළට අරගෙන බාහිර ලෝකෙන් ටොන් ගානක් මැරෙනකම් පිට කරලා. එන ඒ ඇතල පිට කරගුවා සතෙක් හිටියෙත් නැහැ. ඇතුළට ගත්තේ ඒ සතෙක් හිටියෙත් නැහැ. සතෙක් නොවන දෙයකින් ඇතුළට ගත්ත එක කායික පරිවර්තනයක් ඇති කරනකොට සතෙක් කියලා අපි හැවටුණා මිස වෙන එකක් ඔතන තිබිලා නැහැ. ඒකට මම කිව්වා මගේ කිව්වා මිස මම කරගන්න මගේ කරගන්න චක්‍රයක් එතන තිබිලා නැහැ. එක්තරා ධර්මතාවයක් තිබිලා තියෙනවා. ඇතුළට ආවා ක්‍රියාත්මක වුණා ගිහිලා පිට වෙලා ගියා. ආයි ඇතුළට ගත්තා ක්‍රියාත්මක වුණා ගිහිලා පිට වෙලා ගියා. ඔන්න ඔය ක්‍රියාදාමයක් නම් ඔතන සිද්ධ වෙලා තියෙන නිසා මම කරන්න හැදුවාට මම කරන්න පුළුවන් දෙයක්වත් මගේ කිව්වට මගේ වෙන දෙයක්වත් ඔතන සකස් වෙලා නැහැ. මම කිව්වට පාලනය වෙන දෙයක්වත් නැහැ. එහෙනම් මෙන්න මේ ටික තේරුම් ගත්තට පස්සේ දකින්නවා මේකේ ආත්ම වශයෙන් නැහනම් විපරිණාමයක් නැති. තමන් කැමතිේ පවත්වන්න පුළුවන් තමන්ගේ කැමැත්තට අවනතව පවතින එකක් මෙතන නැත්නම් එහෙම හේකට මම ආත්මය කියලා වෙනවා. එහෙම ඇහැකට, එහෙම කනකට, එහෙම නාසයකට, එහෙම දිවකට, එහෙම කයකට ආත්මය කිව්වට වෙනවා. වෙන්නේ නැහැ නේ කියලා දකින්න. එහෙනම් මේකේ ආත්මයක් කොහෙද මේ රූපාස්සේ තියෙන්නේ? මේ රූපේ ද ආත්ම කියලා ආත්ම වෙනවා. මේක ඇතුලේ ආත්මය හැදෙන තියෙනවා කියලා කො මොකද ආත්ම මෙහෙම එකක් තියෙනවා. මේ ක්‍රියාදාමය හැදෙන. රූපේ ආත්මය කිව්වට ආත්මයේ රූපේ කිව්වට රූපේ ඇතුලේ ආත්මය තියෙනවා කිව්වට ආත්මය ඇතුලේ රූපේ තියෙනවා කියලා ආත්මය කියන එක මායාවක් මිසක් තව එකක් මෙහෙම එකක් තිබිලා නැහැ කියලා දකින්න. මෙන්න මේක දැකගත්තාම රූපය තුළ මමෙක් හොයන රූපය තුළ ආත්මයක් හොයන යම් මානසිකත්වයක් තිබුණා නම් ඒක බොරුවක් කියන එක වන්ට වැටෙන්න පටන් ගන්නවා. ඒ දෘෂ්ටිය තියලා එනවා. මෙන්න මේකට කියනවා ආත්ම දෘෂ්ටිය දුරු වුණා. ඒතකොට කියනවා ඒකට නෙමෙයි ආත්ම හැදුනේ. නාමය. ඊළඟට බහින රූපය ඇතැල්ලා වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා. ඊට පස්සේ ඒකත් විදර්ශනා කරනවා. මොකද විදර්ශනා කරනවා කියන්නේ? වේදනාව මොකද්ද? වේදනාව කියන්නේ සදාතනික දෙයක්ද? වේදනා කොහොම හට ගන්නවද? මොකද මේ චක්‍ර හතාව? මෙන්න මේ චක්‍ර හතාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා tie. සැප වේදනාවක් දැනෙනකොට වේදනාවක් දැනෙනවා කියලා තියෙනවා. ඒක කොහොමද බොලේ නැගුනේ? යම් මොහොතක සැප වේදනාවක් දැනෙනාට සැප දැනෙනවා. සුව දැනෙනවා. ඒ කොයි වෙලාවෙ සිටිනත් සුව දැනෙන්නේ. කුමක් හේතු කරගෙන සුව දැනෙන්නේ? සුවේට හේතු වෙන අරමුණක් ස්පර්ශ කරනකොට ඒ ස්පර්ශය නිසා සුව වේදනාවක් හටගන්නේ. ඒක ස්පර්ශ කරන්න ඉස්සෙල්ලා බය ගන්නකදී ඉස්සෙල්ලා ඒ වේදනාව තිබුණේ නැහැ. ඒ දේ ස්පර්ශ කළ අවසාන වල පස්සේ ඒ වේදනාව තියනවාද බලපුවාම දැනුත් නැහැ. එහෙනම් වේදනාව කොහොමද ගොඩනැගෙන්නේ? ස්පර්ශයත් සමග හේතු ඵලයක් වශයෙන් ස්පර්ශයේ හේතුයේ ඵලයක් වශයෙන් වේදනාව ගොඩනැගෙනවා මිස නෑ කොහෙද වේදනාව කියලා තව එකක් තියෙන ආත්මයක් තියෙන එක. වේදනාව හේතුඵලයක්. ඔයින් විතක්කර කාලේ වේදනාව කියන එකක් තියෙනවා. කායික හෝ වේවා මානසික හෝ වේවා වේදනාව හටගත්තා නම් ඒ වගේ වේදනාවට හේතු වෙනා විස්පර්ශයක් ලැබීමෙන් සැප වේදනාවට හේතු වෙන විස්පර්ශයක් ලැබීමෙන් සැප වේදනාව විද්‍යාමානිරා තියෙනවා. දුක් එතකොටම ඊළඟ දෙනවා දුක් වේදනාවට හේතු වෙන විස්පර්ශය. දැන් කොහොමද සැප වේදනාවට අපි විස්පර්ශයට මොකද වෙන්නේ? ඒක විද්‍යාමානද? නෑ. මොකද වෙන්නේ? සැප වේදනාවට හේතුකාරක විස්පර්ශය නිකන් ඒකේ ඵලයක් වශයෙන් ඒක විද්‍යාමාන නම් ඉතින් මේක කොහෙද කො ආත්මයක් තියෙන්නේ? දැන් මට ඕන හැටි සැප වේදනාවක් ලබන්න පුළුවන්. සැප වේදනාවට හේතු වෙන විස්පර්ශයක් විස්පර්ශ නොවි අනේ මට සැප වේදනාවක් ඒවා කිව්වා. මම සැප විඳිනවා කිව්වා. එහෙම එකක් එන්න හේතු නෑ. එහෙනම් මොකෙන්ද එන්නේ? සැප වේදනාවට හේතු වෙන ස්පර්ශයක් ඇසුරු කරනකන් ඒ මොහොත හේතුඵලයේ වශයෙන් සැප වේදනාව කියනවා මානසිකත්වයේ කොට නැගෙන. දුක් වේදනාවට හේතු වෙන ස්පර්ශයක් ඇසුරු කරනකොට කායික වේවා මානසික වේවා ඒ ඇසු ස්පර්ශයක් සමග දුක් වේදනාව කායික වශයෙන් හෝ දුක් වශයෙන් හෝ මානසික දුම්නස් වශයෙන් හෝ නිබද වේ. උපේක්ෂාවත් නිකන් නැගින්නේ. උපේක්ෂාවට හේතුකාරක වන්නා වූ අරමුණ කරමුළු වීම නිසා උපේක්ෂා මානසිකත්වයක් කොට නැගෙනවා. උපේක්ෂා වේදනාව ඒකෙමතු වේ. නැත් සැප වේවා දුක් වේවා උපේක්ෂා වේවා වේදනායයි යමක් වෙත්නම් ඔය තුනට බෙදලා තියෙනවා. තව එකකට බෙදන්නේ නැහැ. එහෙනම් ඔය කියනවා සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියන තුනම ස්පර්ශපත්යෙන් හටගන්න එකක්. ඒක ක්‍රමහතාව ස්පර්ශපත්යෙන් වේදනා ස්පර්ශ නිරෝධී වේදනා නිරෝධයි. මෙන්න පරිත්‍යාගම් පාදිර දෙයක්. ඉදම් පරිත්‍යාගම් පාද. මේ දැම්මයි දැන්. පෙර අද්දවට ගියේ නැහැ. මතුවත් එහෙට ගියේ නැහැ. දැම්ම දාලා බැලුවා. බලනකොට පේනවා වේදනාව කියන්නේ මෙහෙම එකක්. එහෙනම් පෙරදී උනන් ලැබිලා තියෙන්නේ එහෙමමයි. මතු ලැබෙනවා ලැබෙන්නේ ඔහොමමයි. ඥානීන් දැනගන්නවා ඉතින්. එහෙනම් පෙර භවයේ හිටියානම් සැප වේදනාව විඳලා තිබුණානම් සැප වේදනාවට හේතුන ස්පර්ශයක් ස්පර්ශ වීම නිසා සැප වේදනාව පෙර භවයේත් ලැබුණා. දුක් වේදනාවක් විඳලා තියෙනවා නම් දුකට හේතු වෙනා ස්පර්ශයක් නිසා දුක් වේදනාව ලැබලා තියෙනවා. උපේක්ෂාවට හේතුන ස්පර්ශයක් ලැබුවම උපේක්ෂා වේදනාවක් වෙලා තියෙනවා. ඒ වගේ විලයාමත් එක එක ගිවිලා ගියා. මට පවත් පගන්න බැරි වුණා. නැහැ එහෙම එකක් තුළ මගේ වසංගයේ තියෙන එකක් උතන තිබුණාද? මම කියන එකකින් තියෙන එකක් තිබුණාද? එහෙනම් වේදනාව තුළ වේදනාව මමත් නෙමෙයි. මම කියන්නේ වේදනාවක් නෙමෙයි. වේදනාව තුළ මමයක් ඇත්තේ නැහැ. මමයි කියන යමක් තුළ වේදනාවක් ඇත්තේ නැහැ. එහෙනම් මම මොකද්ද දැන් ගත්තේ? එහෙනම් සංඥා කොහොමද? ඒකත් ඒ ක්‍රමෙමයි. ඇහැට රූපයක් ගන්න යමුනොත් ඒ හේතු කොටගෙන ඒ ස්පර්ශයෙන් වේදනාව නැగిලා ඒ දැනීම මත විලා ඒ දැනීමෙන් ආකාර හතාවක් මත විලා මේ බඳු ආකාරයක් මේ ස්වභාවයක් මේ බඳු ආකාර සංඥාවක් ඉන්න පටන් ගන්නවා. ඒ අරමුණ ස්පර්ශ වීම සමග ඒ සංඥාවක් පිරෙනවා මිස ඒ අරමුණ නැවතිනවත් එක්කලා මේ සංඥාව ඉවරයි. එහෙනම් කනට ශබ්දයක් එනවා නම් ශබ්ද සංඥා එනවා ඒ ශබ්දයත් එක්කලා. ඒ ශබ්දය නැවතුණා නම් ශබ්ද සංඥාවක් ඉවරයි. නාසයේ ගන්ධයක් හොඳ සුවඳ හෝ ගඳ හෝ එනවා. ඒක එනකන් ඒ ගඳ හෝ සුවඳ වශයෙන් එන මේ ගන්ධයක් මේ සුවඳ කියලා ඒ වගේම ඒකේ සංඥාවක් ඇති වෙනවා. ගන්ධ සංඥාවක් වෙනවා. දිවට රසයක් ගැටෙන වෙලාවේදී දිව වශයෙන් මත වෙලා හිටන් රස සංඥාවක් වෙනවා. නැහ සංඥාවක් හේතුඵලයක් නිසා මත ඕන හැටියට පවත් ගන්න පුළුවන් එකක්වත් මං ඉල්ලුවට එන එකක්වත් එහෙම එකක් නෙමෙයි. ඒකක් හේතුවේ ඵලයක්. හේතුඵල ධර්මතාවයක් ඇරෙන්න තවත් මමගේ ක්‍රියාකාරීත්වය නිසා පාලනය කරන්න තිබුණේ. එහෙනම් සංඥාව මම කිව්වල හරියයි. මම කියන්නේ සංඥාව කියවල හරියයි. සංඥාව තුළ මමෙක් ඉන්නවා කියල එනවනේ. මමෙක් තුළයි මේ සංඥාව තියෙන කියවල එහෙම එකක් තියෙනවා. අනේ යථාර්ථය දකින්න. මෙන්න මෙහෙම දැක්කහම දකින්නවා සංඥාව තුළ මමෙක් කියවට මමෙක් නැහැ. එහෙනම් හිතවිලි ක්‍රියාවෙන් ක්‍රියාත්මක කරනවා. හිතන්න හිතලා හිතනවා. හිතකොට නගලා කියන්න කියලා හිතන්න කොට නගලා ඒ හිත ක්‍රියාත්මක කරනකොට කියවෙනවා. ක්‍රියාත්මක කරන්න අවශ්‍ය හිත ගොඩනගලා ඒ හිතත් එක්කලා ගොඩනගලා හිතන් ක්‍රියාත්මක වෙනවා. හිතත් සමග සම්බන්ධලා ක්‍රියාත්මක කරන්න ආවේ ඒ අදහසත් එක්කලා. ඒක දිවිච්ච එක සුදු නෙමෙයි. ඔන්නම් මතු කරන්න බලමු ඔන්නම් නිකන් ඉන්න පුළුවන්. මතු කරුවොත් එක වෙනවා. නරක වැඩක් කරන්න ක්‍රියා කරන්න මතු කළොත් නරක සංකාරයක් ගොඩනගිනවා පාප සංකාරයක් ගොඩනගිනවා. හැබැයි මේකේ මට හොඳක් වේවා කියලා කවදාවත් හේතුවේ ඵලයේ වශයෙන් නරකෙන් නරක ගොඩනගිනවා මිසක් නරක සංකාරී නරක විඥානයක් නාම රූප සලආයතන ආදී චක්‍රයක් ගොඩනගෙන ආවිත හොඳ එකක් ගොඩනගින ක්‍රමයක් නැහැ. හිතුවේ හොඳක් නම් මේක මට නිවනට හේතු වේවා කියලා නිවන් දකින්නවා කියන එක ඒක නෙමෙයි. නිවන්ට අවශ්‍ය කටයුතු කළොත් තමයි නිවන්ට හේතු වෙන්නේ. හේතුඵලයේ ලැබෙන්නේ. ඒකේ ලෞකික හොඳක් ලැබෙන්න මුළු. හැබැයි ඒක නිකන් අපි හිතුවට හම්බ වෙන්නේ නැහැ. හේතුවේ ඵලයේ වටේ හොඳක් කළොත් හොඳක් ලැබෙනවා, නරකක් කළොත් නරකක් ලැබෙනවා. විපාකේ ඊට අනුකූලයි. මෙන්න මෙහෙම දකින්න ඕනේ. සංඛාරිය තුළ මමගේ පාලනයක් නැහැ. ඒක හේතුඵල ධර්මතාවයක් මිසක් මම කියන පාලනයටයි එකක් කරන්න පුළුවන් එකක් ඒක නෙමෙයි. හේතුඵල ක්‍රියාදාමයක් මිසක් එතන තියෙන්නේ වෙන එකක් නෙමෙයි. එන හේතුට අනුකූල ඵලදහමක් සකස් වෙන ක්‍රමයක් මිසක් මම කිය හිතාගෙන මමගේ වාල්නීති යටත් කරන්න දෙයක් ඒකෙදි දිලා නැහැ. ඔන්නේ ක්‍රියාවලිය එහෙම වෙලා ඉතින් ඔය පිළිබඳ දැනුවත් වීම අරගෙන ඔය ලෞකික දැනුවත් වීම ගොඩ ගහගෙන ඒ දැනුවත් වීම මතක් කර කර ධර්මයන් වශයෙන් මතක සටහන් අරගෙන මනසට ඒව ඝට්ටණය කරගන්න ස්පර්ශය කරගන්න දැනීමක් පහළ වෙනවා ඒ මොහොත. ඒ දැනීමල කියන විඥාන කියලා. එන ඒ විඥාන කියන එක හේතුඵලයක් මිසක් ක්‍රම රටාවක් මිසක් මං කියලා හදාගන්න එකක් ඔතන තිබිලා නැහැ. ඒකයි උත්තරය මං කියන්නේ. එහෙනම් රූපේද මම කිව්වේ දන්නේ නැතුව, වේදනාවට මම කිව්වේ ඒක දන්නේ නැතුව, සංඥාවට මම කිව්වේ දන්නේ නැතුව, සංකාරවලට මම කිව්වේ දන්නේ නැතුව. ওই ටික අහකලා කො මම කියලා බැලුවොත් එහෙම ওই ටිකේමයි මම කියන එක ගොඩනැගිලා තියෙන්නේ. ওই ටික අහකලා මම කියලා එකක් දකින්නේ නැහැ. එහෙනම් මම කියන එකක් ඔතන තිබිලා නැති හින්දායි දකින්නේ නැත්තේ. කැලේ ටික අයින් කරගොහම මම කියන කැලේ අයින් කරන්න නැහැ. රූප ටික අයින් කළා, වේදනා ටික අයින් කළා, සංඥා ටික පැත්තකට කළා, සංකාර ටික පැත්තකට කළා. විඥාන් ටික හේතු බල කියලා දැකලා වැත්ත කරකලා ඕන් දැන් මම කියලා කරොත් මෙන්න මේ ටික කියන එක සාවිතුරු වෙලා නැහැ. එහෙනම් මොකද මම කියන්නේ? නැති එකකට මම කියා තියෙනවා මිසක් ඇති එකකට මම කියලා තියෙනවා. එහෙනම් මම කියන්නේ අපි විසින් හදාගත්ත ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන ක්‍රියා පොදි මුලා අදහමින් මම කියනවා කියලා හිතාගෙන ඒකේ ක්‍රියා පොදියේ හැවටලා ඒකට මම කියලා තියෙනවා. මෙන්න මේක තමයි අනන්ත සංසාරයේ බලන මම කැදෙන්නේ හේතුව. එනිසා ලෝක සත්‍යය මම කියනවා කියන දෘෂ්ටියේ බහිනවා. ඔය ක්‍රියාදාමයේ දැකෙන තේසයි ඔය දෘෂ්ටියේ බැස්ති. ගිනි පෙනෙල්ල කරකවනකොට ගිනි වලල්ලක් තියෙනවා කියන දෘෂ්ටියක් එනවා. ගිනි පෙනෙල්ල කරකවනා මිසක් ගිනි වලල්ලක් එතන තිබුණ නැහැ. ඒක මායා දර්ශනයක් විතරයි. ඒකට හැවටලා මේ ගිනි වලල්ලක් කිව්වා වගේ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ක්‍රියාපොදියේ ක්‍රියාපරිපාටිය දැකලා. ඔය ක්‍රියාපරිපාටියේ විද්‍යාමානයේ ස්වභාවය තමයි මම කියන්නේ කියලා ඒකට දෘෂ්ටියක් තියාගත්තා. එහෙනම් මම කියන්නේ දෘෂ්ටිය. ඇත්තක් නෙවෙයි. ඔන්නෝක යම් දවසක ඇත්ත ධර්මයේ තුලින් දැකලා අවසරයට කියනවා ආත්ම දෘෂ්ටිය ගැලවිලා ගියා. ආත්මයක් මෙතන තියනවා කියලා හිතාගත්ත දෘෂ්ටියක් තියෙනවා කියලා තේරෙලා යනවා. කායයන් සත් කියලා හොඳයි කියලා ගන්න දෘෂ්ටියක් තිබුණා නම් මේවැය මොකද්ද දුන්න හොඳ? හටගෙන බිඳිලා ගියා. හටගෙන බිඳිලා ගියා අනන්ත සංසාරයේ බලන් සිද්ධ වුණේ ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකට ඔය ටිකයි. ඔය ටිකෙන් සහනය බලාපොරොත්තු වුණා නම් ලැබිච්ච සහනය කාටවත් නැහැ. සහනයේ බලාපොරොත්තු වෙයි පසුපස අභාගිය මුලාවක් නම් ක්‍රියාත්මක වුණා. මෙන්න මේක දැනගත්ත දවසට කියනවා සක්කාය දිට්ඨිය ඉවරයි, 20 සක්කාය දිට්ඨිය ඉවරයි. රූප පිළිබඳව 4යි, වේදනා පිළිබඳව 4යි, සංඥා පිළිබඳව 4යි, සංකාර පිළිබඳව 4යි, විඥාන පිළිබඳව 4යි. 4+5 20යි. ඔන්නේ 20 මමෙක් හොයාගෙන යනකොට තවත් මමෙක් හොයන් තව කැලලක් ඉතුරු වෙලා නැහැ. මේ සත්‍යයා කියන මේ පුඤ්ජයේ තුල ක්‍රියා පොදිය තුල. අන්න ඒක හරියට තේරුම් ගත්ත දවසට තිවිච්ච දෘෂ්ටිය නැති වෙලා ගිහිල්ලා තමයි යථාභෝධය ලැබෙන්නේ. එහෙනම් මමෙක් නැති තැනක මමෙක් හොයනවා. මනසින් ගොඩනගාගත්ත මමෙක් මිස ඇත්ත වශයෙන් ඇති මමෙක් කොතනකවත් නැහැ. මෙතනත් නැහැ, බාහිර ලෝකේ කාටවත් නැහැ. නමුත් සියල්ලෝ මම කියන වචනේ ඉන්නවා. මගේ කියනවා. මගේ කරගන්න හදනවා මම කියනවා. මම කරගත්ත මගේ කරගත්ත දෙයක් අනන්ත සංසාරින් බලපුවාම කොතනකවත් තිබිලා නැහැ. නමුත් මම කියන දෘෂ්ටියෙන්මයි අත්තරින් නැතුව මම මේ කාලේ මෙහෙම හිටියා, මේ කාලේ මේ ආකාරයි, මෙහෙම කායක් තිබුණා, මෙහෙම කතා කළා, මේ විදිහට දේවල් කෑවා බිව්වා. ඊට ඉතලා මෙහෙම කාලෙක හිටියා. එතනත් මම හිටියේ ඒකට මේ ආකාරයෙන් කියලා අද්දව 1 2 3 4 10000 ලක්ෂයේ කියලා බලාගෙන යන්න පුළුවන් කාලෙකුත් දෙනවා. పూర్වේ නිවාසරණ සංඥාණයෙන් බලනකොට. හැබැයි මම කියන සංඥාවෙන් බලාපෙකෙම තමයි බලලා තියෙන්නේ. ඒ නිසා මම ඉස්සර මෙහෙම හිටියා කියලාමයි කියන්නේ. හැබැයි ඇත්ත දැනගත්තට පස්සේ ලෝක භාවිතාවට වෙන වචන නැති නිසා ඔහු මම කියන එකේම කතා කරනවා. මගේ කියලාත් කියනවා, මට කියලාත් කියනවා. හැබැයි ඔහු දකිනවා මේක ලෝක සම්මතියේ භාවිතාව සඳහා ගන්න වචනයක් නිසා වින හරයක් ඇති මම එක්ක නකොතනකවත් ඉඳලා නැහැ කියේ. ගිනි පෙනෙල්ල කරකවනකොට ගිනි වලල්ල කියලා අපි කතා කරනවා. තමයි කතා කරන ගමන් අපි දන්නවා. මෙතන ගිනි පෙනෙල්ලේ කැරකීමේ ක්‍රියාදාමයක් නිසා ගිනි වලල්ලක් නම් තිබුණ නැහැ කියේ. ඔව් කතාව වහට වෙන කියන්නේ එකක් නැති නිසා. ඔන්න ගිනි වලල්ලක් පෙන්නනවා කියලා අර ගිනි පෙනෙල්ල කරකවලක් පෙන්නනවා. මෙන්න වැගේ මෙන්න මමයි කියලා පෙන්නනවා. නමුත් අපි අභ්‍යන්තරයේ යථාභෝධයෙන් දන්නවා මම කියලා කිව්වට මේ ලෝක සම්මතයේ ව්‍යවහාරයේදී කියනවා නමුත් ඇත්ත වශයෙන්ම මම කියලා බැලුවොත් ඒක මුලා කෘත්‍යයක් මිසක් ඇත්තක් නෙමෙයි කියලා දැක්ක දාට සක්කාය දිට්ඨිය ඉවරයි. එහෙනම් මොකද විතිකිච්ඡා තිබුනේ? ඔය තුල හැප හොයාගෙන ඔය තුල විමුක්තියක් හොයාගෙන යන සාක්කල් හොයින විතිකිච්ඡාව. ඔහුට හම්බ වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන් ඉන්නවා. සැක කර කර ඉන්නවා ලැබෙයිද නොලැබෙයිද. නොලැබෙන දෙයක් පිළිබඳව සැක කර කර හිටියම සැකේ මිසක් අවදාවක්. සැකේ ඇත්තල්ල ඇත්ත දකින්නේ නැහැ. දැන් නම් දකින්නවා. ඔය තුල මුකුත් හොයන්න එකක් නැහැ සාරත්වය. එයා සාරත්වයේ අදහස තිබෙන මඟ මොකද්ද? ඔය තුල අත්හැරිය නොවැළී මිදී ගියා නම් රූපස්කන්ධයත් වේදනාස්කන්ධයත් සංඥාස්කන්ධයත් සංකාරීස්කන්ධයත් විඤ්ඤායස්කන්ධයත් යම් තැනක ගොඩ නැගීම නතර වුණා. එතන සත්‍යය කියලා පනවාගත්ත සම්මතෙත් ඉවරයි. එහෙනම් විඳ දුකත් ඉවරයි. ඒ තමයි විමුක්තිය කියලා හිතා විමුක්තිය කියලා සැක නැති වෙනවා. එදාට විදිකිච්ඡා ඉවරයි. එහෙනම් මේක දැනගත්තේ ඇත්ත ඇති ආකාරයෙන් සිහි කළ ප්‍රඥාවට ගෝචර කළ මේ ඇත්ත දැනගෙන යථාබෝධිය ලැබුවා මිස බිම් බලාගෙන ගිහිල්ලවත් උඩ බලාගෙන ගිහිල්ලවත් සිවුර හැරගෙනවත් සුදු වටක් හැරගෙනවත් කලිසමක් හැරගත්ත නිසාවත් බැරි වුණාවත් එහෙම එකක් නෙමෙයි මෙතන සිද්ධ වුනේ. උත සමාදන් වෙලා කරපු එකක් නෙමෙයි මේ. මනස සිහියෙන් යුක්තව බුදුදහම හරියට අහලා ඊට අනුකූලව මනස සිහිය සිහිනවලින් සිහි කරලා ඒ න්‍යාය ධර්මයේ තෝරාගත්තා ප්‍රඥාව. ඒ තුලින් මම මේක දැනගත්තා මිසක් වෙන ක්‍රමයකින් නෙමෙයි කියලා දැනගත්තාම උපමාලා පරාමර්ශණයෙන් නෙමෙයි නිවන් දකින්නේ ප්‍රඥාවේ යථාභූතය දැනගෙන ඉඳි සත්‍ය දකින්න. එනම් වෘත පරාමර්ශයෙන් නිවන් දකිලා කියන මුලාව නැති වෙනවා. අනිදාර දකිනවා. සීලබ්බත පරාමාසයෙන් නිදහස් වෙනවා. එහෙනම් සක්කාය දිටි විදිකිච්ඡා සීලබ්බත පරාමාසකේ සංයෝජිත උනා. ඔය යථා ධර්මාභෝධයත් එක්කලා විදිල යනවා. මෙන්න මේකට කියනවා සෝවාන් ඵලයටපත් වුණා. සංයෝජිත උනා බිඳ හැරියා කියලා. ඕරම් භාගිය සංයෝජන හේවත් පල්ලිහා පැත්තට ඇදලා යන්නේ සතර පාගත වෙන්න හේතු වෙන පැත්තට ගෝචර වෙන්න සංයෝජන උනා බිඳලා ගියා ඕක. අන්න ඒකයි සංයෝජන විදිහේ ප්‍රවි. ඉතින් සෝවාන් ඵලයටපත් වෙන කෙනා ප්‍රශ්න උත්හාලා තිබුණා. ඔන්න ඔය විදිහ හරියට තෝරාගත්තා. ඉතින් ස්කන්ධ හැටි බලලා ධාතු වල හැටි බලලා ආයතන වල හැටි බලලා පටිච්චසමුප්පන්න බලලා මේ හැම ආකාරයෙම ලෝක හැටි බලන ක්‍රම කීපයක් දීලා තියෙනවා. මේ මේ ක්‍රමෙන් තමයි ගැළපෙන එකක් අරගෙන බලාගෙන යන්නේ. ඒතර වෙන්නේ. ඉතින් ස්කන්ධ වල ස්වභාවය බලලා තොතෙන් දෙන්න පුළුවන්. මේදල් ධාතු 10ක් චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු සෝත ධාතු ශබ්ද ධාතු සෝත විඥාන ධාතු ආදී 15 වෙනි 18 ධාතුවක් මුල් කරගෙන ඒවැය පාර්ථේ කොහොමද දැකලා හේතුඵල ධර්මතාවයේ මිස මමික ඔය ඇති නෑ ඒක මුලාවක් මෙන්න මේ යථාර්ථය දැකලා සෝවාන් වෙන්න පුළුවන් ධාතු වශයෙන් දැකලා චක්කායතන රූපායතන සෝතායතන ශබ්දායතන ආදී වශයෙන් මේ බාහිර ලෝක ඇතුළේ තියෙන සම්බන්ධතාවයේ බැඳීම හැදීම චන්දරාගයේ බැඳීමත් එක්ක ගොඩනගාගත උපාදානස්කන්ධය නිසා මේ පැවැත්ම තුළ මුලාවකින් දුක විඳගෙන යන පැවැත්ම ගොඩනගෙනවා. ඒ මුලාවෙන් හිතින් සංසාරාගේ අත්තර දැම්මත් ඒකේ නිදහස් වෙනවා කියලා ධර්මානුකූලව දැක්කන. ආයතන වශයෙන් දැකලා යථාබෝධිය ලැබලා ওই සක්කාය දිට්ඨි විසිකා සීලමත පරාමාස පිළිදෙයයි. මේ තවත් සෝවාන් වෙන ක්‍රමයක් ආයතන වශයෙන් බලනවා. පටිච්චසමුප්පාද වශයෙන් හේතුව මේකයි ඵලයේ මේකයි. හේතුව ඉන්නේ නැහැ මේ ඵලයේ ඉන්නේ. මේකයි ලෝක ධර්මතාවය මේ ගිහ වෙන ධර්මතාවයක් ලෝකේ නැහැ කියලා. ලෝකේ හේතුඵල ධර්මතාවය හරියට හොයලා බලුවා නම් ඒ දෘෂ්ටියෙන් ඔය පුද්ගලයාට ওই දෘෂ්ටිය පිළිදෙයයි. එන අවුත සක්කාය දිට්ඨි විදිකා සීලබ්බ තමා වංශ බිඳිර යනවා ඔය අවබෝධය එනකොට. එන ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්චසමුප්පාද වශයෙන් මේ ප්‍රබඳු ආකාරයෙන් හෝ මේ යථාර්ථය දැක්කම ඔහු සෝතාපන්න. හැබැයි ඒ ටිකක් අත්හැරලා මම මල් පූජා කරලාම සෝතාංග පන්න වෙනවා කිව්වට එහෙම කවදාවත් හම්බෙන්නේ නෑ. උදේ ඉඳන් රෑ වෙනකන් අවුරු 100ක් හරි මම ජීවත් වෙන කාලෙම මම දන් දීලා හිටන් මම සෝවාන් වෙනවා කියන හම්බෙන්නේ නෑ. මම මේ පිළිවෙත රැකරකයි ඉඳලා මෙතන ඉඳගෙනම ඉඳලා සෝවාන් වෙන කෙනෙක් ඉන්නේ නැහැ කියලා හිතේට එහෙම හම්බෙන්නේ නෑ. ඒ වත් පිළිවෙත වලින් සෝවාන් ඉඳ බෑ. සෝවාන් ඒවා උපනිශ්‍රේ කරගන්න පුළුවන් ඒක නුවණින් දකින්න ඕන. මෙන්න මේ නුවණට අනුපාඩු වෙන්න මොනවද අවශ්‍ය වෙන්නේ? මේ ආවිස පැවතිය යුතුයි නැහැ මේක කල්පනා කරන්න බෑ. මේ ප්‍රඥාවකින් ගොඩනගෙන ධර්මයේ කල්පනා කරන්න විදර්ශනා කරන්න බෑ. එහෙනම් ඒ වර්ණයේ ප්‍රබෝධිය නැත්නම් නිඳ ගිහි වාගේ ඉඳ වෙනවනම් හැම්මැලි වෙලා යනවනම් කය මලානික වෙනවනම් හිත ඇකිලිලා යනවනම් මේ අත්භාවෝදී ලබා ගන්න ප්‍රඥාව බහල කරන මේ විදර්ශනා මාධ්‍ය විදර්ශනාත්මකව හිතන්න බෑ. ඒක බාධකයක්. කායික මානසික දුකෙන් පිළිබෙලී ඉන්නවනම් ඒ දුක්දාහේ නිසාත් මේ කරගන්න බෑ. එහෙනම් සුඛයත් අවශ්‍යයි. නැගිටින්න දව පලක් නැත්නම් කල්පනා කරන්න ශක්තියක් නැත්නම් එහෙම දුර්වල මානසිකත්වයක් ඇතිනේ කායිකත්වයක් ඇතිනේ කියලා බලේ නැතුව හිටියොත් ඒක කරන්න බෑ. මේක සිහි කරන්න පුළුවන් සිහි නුවණ ලබා දෙනා ප්‍රඥා ස්වභාවය නැත්නම් ඊට ගෝචර කරගන්න බෑ මේ දහම. එහෙනම් ආවිස වර්ණේ සැපේ බලේ නුවණ කියන මේ පහ යම් තැනක තියෙනවා නම් ඒක සමතුලිතතාවයෙන් ක්‍රමානුකූලව තියෙන්න ඕන මේක ගෝචර වෙන විදිය. හැබැයි ওই ටික ලබා දෙන නිවන් වගේ නෙමෙයි. අන්නේ ටික තමයි දන් දීලා සීල් රැකලා භාවනා කරලා පින් දීලා අනුමෝදන් කරලා බණ අහලා බණ දෙසලා ඉදියේ උත්සන් පොදලා අපෝපස්ථාන කරලා වතාවත් මේ දස පින් ක්‍රියාවත් කරලා ලබා ගන්න ඔය ටික. එනිසා ඔය ක්‍රියා කරන්න ඕනේ පින් ටික කරන්න ඕනේ කියලා බුදුරණාහ දේශනා කළා ඔය ටික ලබා ගන්න. හැබැයි ওই ටිකේ නිවන නෙමෙයි ලැබෙන්නේ, නිවනක උපනිසරේ. ඉතින් ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එපා කියලා සමහර අය තේරුම් ගන්න බැරි ඕක නිවන් වගේ නෙමෙයි කියලා දන් දෙන්නෙත් නැහැ, හිල් රකින්නෙත් නැහැ, භාවනා කරන්නෙත් නැහැ, මොනවා වත් පිළිවෙත් කරන්නෙත් නැහැ, ගරු කළ විතර ගරු කරන්නෙත් නැහැ. ඒවා එකක්වත් නෙමෙයි කිය කී වංචකම් කිය කිසිම නැහැ කියලා. ධර්ම ආභෝධයක් ලබා ගන්නෙත් නැහැ. ඒ නිසා තේරුම් ගන්න ඕනේ මේ දෙකම අවශ්‍යයි. ආයු වර්ණ හැප බල ප්‍රඥා කියන මේ ටික ලබා ගැනීමට අවශ්‍ය කරන පසුතලයේ හදා ගන්නත් ඕනේ. මේ පසුතලයේ හිටියර මදි. මේ පසුතලෙදලා ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පරිත්‍ථමපාද වශයෙන් මේ ආකාරයෙන් විදර්ශනාවට නගලා මේ බුද්ධ දේශනාවට අනුකූලව හිතලා ඊට අනුකූලව විවක්ෂණය කරලා ප්‍රඥා පහළ කරගෙන යථාභෝධිය ලබන්නත් ඕනේ. ඔය ක්‍රම දෙක නැතුව ඔය දෙක දෙකම ඔය විදිහට වෙන්නේ. ඔක දකින්න ඕනේ.